ඊළඟ කෙනා එන්න වාඩි වෙන්නකෝ. මොකද මේ දූට අද ඉස්කෝලේ ගිය ගමන් නේද? මොකක්ද තියෙන අමාරුව?
අනේ ඔදොස්තර මහත්තයෝ, ඉස්කෝලේ උදේ රැස්වීමේදී අපේ දුවට කලන්තයක් හැදිලා. ටීචර් තමයි මට කතා කරලා ඩොක්ටර් කෙනෙකුට දුවව පෙන්වන්න කිව්වේ.
හොඳයි, අපි බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්න දැන් දුවට දැනෙන අමාරුකම් මොනවද කියලා මට කියන්නකෝ.
මගේ ඇඟට පණ නැහැ, උගුරත් වේලිලා. මට හිටගෙන ඉන්නත් බෑ, මුළු ඇඟම රිදෙනවා, නිදිමතයි.
දුව මොනවද අද උදේට කෑවේ?
අද පාන් පෙත්තක් කෑවා. අනේ දොස්තර මහත්තයෝ, මේ ළමයා උදේට බත් ටිකක් කන්න කිව්වට අහන්නෙම නැහැ. පාන්, බනිස්, රොටි වගේ දෙයක් තමයි කන්න ඉල්ලන්නේ.
එතකොට කොළකැඳ ටිකක් බොන්න, කොළමැල්ලුමක් එක බත් ටිකක් කන්න, කඩල කව්පි වගේ මේ මාෂ බෝගත් එක කැම ටිකක් කන්න නැද්ද මේ දුව?
ඒ වගේ ಗುಣ දෙයක් කන්න නම් හරිම අමාරුයි මේ ළමයට. වදෙන් පොරෙන් තමයි ඉතින් ಗುಣදායක කෑමක් කන්න දෙන්නේ.
ආ, ඒක නිසා තමයි දූට මේ ඔක්කොම ලෙඩ. මේ ලෙඩ සනීප වෙන්න ඉතින් බෙහෙත් වලට වඩා ಗುಣදායක කෑම තමයි ඉතින් ඕනි වෙන්නේ. දැන් තියෙන අමාරු වලට මම බෙහෙත් ටිකක් දෙන්නම්. හැබැයි දුවේ, ඔයාගේ කෑම බීම වෙනස් නොකළොත් හැමදාම ලෙඩෙක් වෙලා තමයි ඉන්න වෙන්නේ. මේ බෙහෙත් බොන ගමන් හොඳට කන්න බොන්න ඕන. ಗುಣදායක එළවලු, පළතුරු, පලා වර්ග කෑමට එකතු කරගන්න ඕන.
ඇහුණා නේද අපේ දූල පුතාලටත්? දොස්තර මාමා කිව්වදේ. එහෙනම් අපි අද සූදානම් වෙන්නේ අපේ මූලිකම අවශ්‍යතාවයක් වෙන අපේ ආහාර ගැන කතා කරන්න. පරිසරයේ පාඩමින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න ඕනි.
මේ පාඩමේදී අපේ ආහාර සම්බන්ධව ගොඩක් තොරතුරු අපි කතා කරන්න සූදානම් වෙලයි ඉන්නේ. අපි මුලින්ම බලමු අපේ ප්‍රධාන ආහාර වේල් ගැන කතා කරලා.
ඔව්, අපිට ප්‍රධාන ආහාර වේල් තුනක් තියෙනවා. ඒ තමයි උදේ ආහාරය, දවල් ආහාරය, රාත්‍රී ආහාරය. මේවයි වැදගත්ම ආහාර වේල තමයි උදේ ආහාරය. ඒකට හේතු ගොඩක් තියෙනවා. අපි රාත්‍රියට නිදාගන්න නිසා ඒ කාලය අතරතුර කිසිම ආහාරයක් අපේ කුසට වැටෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා වැඩි කාලයක් අපේ බඩ හිස්ව තියෙනවා. බඩ හිස්සුනාම තමයි අපිට කුසගින්න දැනෙන්නේ. ඉතින් මේ විදිහට වැඩි වෙලාවක් ආහාර නොගෙනම හිටියොත් එහෙම අපි ඉක්මනින්ම ලෙඩ වෙනවා. ඉතින් ඒ නිසා උදෑසන ආහාරය ගැනීම ඉතාම වැදගත්.
ටීචර් දන්නවද, සාමාන්‍යයෙන් කියමනට කියන්නේ උදේ ආහාර වේල කවුරු වගේ ගන්න ඕනි කියලාද?
මං අහලා තියෙන විදිහට උදේ ආහාරේ රජෙක් වගේ ගන්න ඕනි කියලා කියනවා නේද?
ඔවුනේ, හරියට හරි. අපේ කියමනක් තියෙනවා උදේ ආහාර වේල රජෙක් වගේ ගන්න ඕනි කියලා. පුංචි දුවල පුතාලා ඒ අදහස ගැන මොකද හිතන්නේ? ඒ ගැන ඔබට අදහසක් තිබෙනවද? ඉතින් ඔබ දන්නව නේද, අපේ රජවරු එයාලා බොහොම නිරෝගී ශක්ති සම්පන්නව හිටපු නිසා තමයි අපේ රට හොඳට පාලනය කරලා තියෙන්නේ. අර විශ්මිත නිර්මාණ කරන්න නායකත්වය දුන්නේ ඒ දක්ෂ රජවරු, ඒ හොඳ ආහාර වේලක් ඔවුන් නිරන්තරයෙන් ගත්ත නිසා. ඉතින් දුවේ පුතේ, අපේ රජවරු ගැන කතා කරගෙන යනකොට බොහොම අපූරු කතාවල් ටිකක් හම්බෙනවා, අපිට තොරතුරු හම්බ වෙනවා ඔවුන්ගේ ආහාර සම්බන්ධව. ඉතින් ඔබ අහලා තියෙනවද දළදා වහන්සේට, නැත්නම් දළදා මාලිගාවේ තියෙන අපේ මේ දන්ත ධාතුන් වහන්සේට උදේට සහ දවල්ට දානය පිළිගන්වනකොට වෑංජන, අපි කියන්නේ එළවලු මාළු පිණි 32ක් එක්ක තමයි ඒ දානය පිළිගන්වන්නේ. එයි මේ එළවලු වෑංජන 32ක් පිළිගන්වන්නේ. ඔබ දන්නවනේ අපේ රට පාලනය කරපු අවසාන රජවරු, නැත්නම් අපේ අවසාන රාජධානිය මහනුවර රාජධානිය. ඒතර මහනුවර රජමාලිගාව සමීපයේ තමයි දළදා මාලිගය පිහිටලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු සෑම රජ කෙනෙක්ගේම සිරිතක් තිබුණා තමන් ආහාරය ලබා ගන්න කලින් තමන් වෙනුවෙන් පිළියෙල කරපු ආහාරයෙන් කොටසක් මුලින්ම දළදා වහන්සේට පූජා කරන්න. ඉතින් මේ දළදා වහන්සේට රජතුමා වෙනුවෙන් පිළියෙල කරපු මේ එළවලු වෑංජන 32මත් එක්ක තමයි දානය පිළිගැන්වුවේ. ඉතින් දුවේ පුතේ, රජතුමා එළවලු මාළු පිණි, නැත්නම් අපි කියන්නේ එළවලු පලා වර්ග, ධාන්‍ය වර්ග වෙන්න පුළුවන් මස් මාංශ, මේ 32ක් එක ආහාර වේලක් ගත්තම පෝෂණයෙන් කිසිම අඩුවක් නැහැ. ඉතින් පෝෂණයෙන් අඩුවක් නැති නිසා තමයි රජෙක් වගේ කන්න කියන්නේ. රජෙක් වගේ කන්න කියලා කිව්වම දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රජතුමා මේ එළවලු වෑංජන නැත්තම් මස් මාංශ 32ක් එක කොහොමද කෑවේ ඉච්චර. රජතුමා යෝධයෙක්ද කියලා. එහෙම නෙවෙයි. රජතුමා මේ සෑම දෙයක් එක්කම එක බත් කටක් තමයි කාලා තියෙන්නේ. අපි උදාහරණයකට ගත්තොත් කරවිල වෑංජනය තිබුණොත් කරවිලත් එක්ක එක බත් කටයි. මුංගට වෑංජනයක් තිබුණොත් මුංගට වෑංජනයත් එක එක බත් කටයි. පලාමැල්ලුමක් එක එක බත් කටයි. ඔය විදිහට රජතුමාගේ කෑම වේල හරිම විවිධත්වයෙන් යුක්තයි. ඉදිරියේදී අපි පාඩම්වලදී කතා වෙනවා ඉස්සරහට කෑම වේලේ විවිධත්වය ගැන. ඉතින් ඒ නිසා දුවේ පුතේ අපි ඉස්සරහට ඒ කරුණ කතා කරන්න මතක තියාගෙන රජෙක් වගේ කන්න ඕනි කියලා කියන්නේ ඇයි කියලා මතක තියාගමු. එහෙම නේද ටීචර්?
අනිවාර්යෙන්ම. ඒ කියන්නේ සෑ ඇත්තටම සම බල ආහාර වේලක් වෙන්න ඕන නේද අපි ගන්න ආහාරය?
ඔවුනේ. මේ ඔබ ඉදිරියේදී අපේ පාඩමට දිගටම සමන් දෙනකොට මේ සම බල ආහාර වේලක් කියන්නේ කුමක්ද කියලා දැනගනීවි. බලයන් සමාන වෙන්න ඕනේ. බලයන් කියලා කියන්නේ මේ කෑමලින් ලැබෙන ඒ පෝෂ්‍ය පදාර්ථයන් අපිට සමානව ලැබුණොත් අපි ලේසියෙන් ලෙඩ වෙන්නේ නැහැ, නිරෝගී වෙනවා, බොහොම ලස්සන පැහැපත් සමකට හිමිකම් කියනවා, නිරෝගී දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔය හැම දෙයකටම අපිට උදව් වෙන්නේ සමබල ආහාර වේලක්.
ඇත්තටම සර් අපි දැනටමත් කියනව නේද අපේ ආච්චිලා සීයලා හරිම ශක්තිමත්. ඒගොල්ලන්ගේ ආයුෂ වැඩි දැන් ජීවත් වෙන අපිට වඩා. ඇත්තටම ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන මොකක්ද?
ඉතින් දුවේ පුතේ ඔය ප්‍රශ්නෙට පිළිතුර ඔබ ළඟත් තියෙනවනේ. අපේ ආච්චම්මලා සීයලා අපිට වඩා බොහොම ශක්තිමත්ව නිරෝගීව ඉන්න බව පේන්නේ. එයාලා ගත්ත ආහාර තමයි ඒකට උදව් වෙලා තියෙන්නේ. ඉතින් අපිත් ඒ වගේ මේ එළවලු පළතුරු පලා වර්ග ටිකක් වැඩිපුර නැත්නම් බහුලව අපේ ආහාර වේල වලට එකතු කරගත්තොත් අපිත් අපේ ආච්චම්මලා සීයලා වගේ නිරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙවි.
මම සමබල ආහාර වේලක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපේ දූලා පුතාලට පැහැදිලි කරලා දෙන්න කියලා සර්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඒක ඊටාම වැදගත් වෙන නිසා.
ඉතින් දුවේ පුතේ අපි කතා කරලා බලමු සමබල ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මෙහෙම පොඩ්ඩක් මුල ඉඳලා ආවොත් එහෙම අපි ගන්න ආහාර නිසා අපිට ශක්තිය ලැබෙනවා. දැන් මේ ගුවන්විදුලි වැඩසටහන ඉදිරිපත් කරන්න මටයි චන්ද්‍රිකා ටීචරයි ශක්තියක් වැය වෙනවානේ. අපි දෙන්න මේ ස්ථානට ආවා. දැන් මේ කතා කරනවා. ඉතින් මේ හැමදේරම ශක්තියක් වුණා. ඉතින් ඔබ ගැන හිතලා බලන්න. ඔබට දුවන්න, පනින්න, දඟලන්න, ක්‍රීඩා කරන්න, ඒ වගේම අනිකුත් කටයුතු කරන්න, පාඩම් කරන්න, මේ පාඩම් කරන දේවල් මතක තබා ගන්න පව ඔබට ශක්තියක් ඕනේ. එතකොට ශක්තිය ඕනි වගේම ඊට පස්සේ අපිට ඕනි ආරක්ෂාවක්. ඇඟට ආරක්ෂාවක් ඕනි. දැන් හිසේ ආරක්ෂාවට අපි හෙල්මට් එකක් පළඳ ගන්නවා යතුරු පැදියක ගමනක් යනකොට. ඒ වගේම ශරීරයේ ආරක්ෂාවටත් අපි විටමින් වර්ග ලබා ගන්න ඕනේ. ඒවයි ලබා ගන්නෙ කොහොමද? ආහාර වලින්. ඒ විතරක් නෙමෙයි අපේ ශරීරය වර්ධනය කර ගන්නත් ඕනේනේ. ඔබට පුළුවන් ද අම්මගෙන් අහලා ඔබ චූටි කාලේ ඉපදෙනකොට ඔබේ බර පිළිබඳ දැනගන්න. ඔබ බොහෝ විට කිලෝග්‍රෑම් 2ක් 3ක් අතර බරකින් යුක්ත වෙන්න ඇති. ඉතින් අද එතකොට ඔබේ බර කොහොම වෙයිද? සමහර විට මට හිතෙනවා ටීචර් පහසේනේ ඉන්න දුවෙක් පුතෙක් කිලෝග්‍රෑම් 20කුත් 30කුත් අතර වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍ය. ඊට වඩා අඩු වැඩි දරුවෝ ඇති. ඉතින් කිලෝග්‍රෑම් 2ක් 3ක් අතර බරකින් යුක්තව ඉපදුණු ඔබේ ශරීරයේ වර්ධනය වුණ නිසානේ ඔය වගේ බරක්. දැන් අපි කිව්වාගේ කිලෝග්‍රෑම් 20ත් 30ත් අතර බර ප්‍රමාණයකින් යුක්ත වෙලා තියෙන. ඒක තමයි ශරීර වර්ධනය. එහෙනම් මේ ශරීරයේ වර්ධනය කරගන්නත් අපේ ආහාර වලින් විශාල කාර්යයක් අපිට ඉටු කරලා දෙනවා. ඉතින් මේ කාරණා සියල්ලම ඉෂ්ට කරගන්න පුළුවන් ආකාරයට ඕන අපි ආහාර ගන්න. අපි බලමුද සමබල ආහාර වේලක් සකස් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ දේවල් අඩංගු වන විදිහට ආහාර ගත්තොත් අප ගන්න ආහාරය සමබල ආහාරයක් වෙනවා. මම නැවත ඔබට කියන්නම්, ශක්තිජනක ආහාර, ඒ වගේම වර්ධනය කරන ප්‍රෝටීන් සහිත ආහාර, වගේම අප ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන විටමින් සහිත ආහාර බොහෝම හොඳට මිශ්‍ර වෙලා තියෙන ආහාරයක් ගත්තොත් ඒ ආහාරයට අපි කියන්නේ සමබල ආහාරයක් කියලා. බත් පලා වර්ගයක්, වර්ණ දෙකක එළවලු, මස් මාළු, පරිප්පු හෝ බිත්තර වගේ දෙයක්, මාෂභෝගයක්. මාෂභෝග කියලා කියන්නේ ධාන්‍ය වර්ග, පරිප්පු මුංගට කඩල වගේ දේවල්, අතුරුපසට පළතුරක්, ප්‍රමාණවත් තරම් ජලය ලබා ගත්තොත් එතන තියෙනවා සමබල ආහාරයක්. ඒ වගේම රතු කැකුළු බත්, බෝංචි, වට්ටක්ක, මාළු, පරිප්පු, අතුරුපසට කෙසෙල් ගෙඩියක් ගත්තොත් ඔන්න අපි අර ඉස්සෙල්ලා කිව්ව කාරණාවලට උදාහරණ විදිහට සමබල ආහාරයක් ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවනි.
අපි මෙච්චර වෙලා කතා කරානේ සමබල ආහාර වේලක් ගැන. ඇත්තටම සමබල ආහාර වේලක් ගන්න කියන්නේ ඇයි? සමබල ආහාර වේලකින් තමයි අපට අවශ්‍ය කරන ශරීරයට ශක්තිය, ඒ වගේම ශරීර වර්ධනය, ඒ වගේම සම නිය ආදී ආරක්ෂා කරන්න මෙන්න මේ කියන කාරණා ඉෂ්ට කරලා දෙන්නේ අපි සමබල ආහාර වේලක් ගත්තොත් තමයි. ඉතින් දැන් අපි කතා කරන්නේ මේ කාරණා ඉෂ්ට කරගන්න මොන වගේ ආහාරද අපිට වැදගත් වෙන්නේ කියලා. අපි බලමු ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි ශක්තිජනක ආහාර. ඒ කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න උදව් වෙන ආහාර. අපි ඒක හඳුනගන්නව මෙන්න මේ විදිහට පිෂ්ඨය, එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට්, මේද කියන මෙන්න මේ පෝෂක සංඝටක අඩංගු ආහාරවලට අපි කියනවා ශක්තිජනක ආහාර කියලා.
ඉතින් ටීචර්, දැන් අපි ටීචර් පැහැදිලි කරගෙන යනෝනේ ආහාරවල තියෙන මේ විශේෂ දේවල්. අර ශක්තිජනක ආහාර මතක තියාගෙන මාචුරි උදව්වක් කරන්න. දැන් බලන්න ඔබට ටීචර් දුන්න උදාහරණ වලට මමත් කීපයක් එකතු කළොත් එහෙම සමහරට අපේ මේ ගමේ කියමනක් තියෙනවනේ අවුරුද්දට කැවුම් කාලා ළමයි ටිකක් වැඩියෙන් දඟලනවා කියලා. එතකොට කැවුමක තියෙන දේවල් මොනවද? බලන්න කැවුම් හදන හාල් පිටි තියෙනවා. ඔතෙන්ට පැණි එකතු කරලා තියෙනවා. ඒ වගේම තෙලේ තමයි බෙදගන්නේ. එහෙනම් පිටි, ඒ වගේම පැණි රස, ඒ කියන්නේ පැණි, ඒ වගේම මේදය තෙල් වලින් බෙදගන්නේ. ඔන්න කැවුම් කියන්නේ ගොඩාක් ශක්තිජනක ආහාරයක්. එහෙනම් අපි ගන්න ආහාරවල පිටි තියෙනවා නම්, පැණි රස තියෙනවා නම්, තෙල් තියෙනවා නම්, ඒ ආහාර හැම දෙයක්ම ශරීරයට ඇතුළු වුණාට පස්සේ ශරීරයට ලබා දෙන්නේ ශක්තිය, නැත්තම් කාබෝහයිඩ්‍රේට්.
කැවුම් නිසාම ඒ ගැන නම් හොඳට මතක තියෙයි නේද සර්? ඔව්, අපි බලමු වර්ධක ආහාර කියන්නේ මොනවද කියලා. වර්ධක ආහාර කියන්නේ අපේ ශරීරේ වර්ධනය කරන්න අපිට උදව් වෙන දේවල්. ඉතින් ප්‍රෝටීන් කියන පෝෂක පදාර්ථය අඩංගු ආහාර තමයි වර්ධක ආහාර කියලා කියන්නේ. අපි පොඩ්ඩක් ඉදිරියේදී කතා කරමු මේ ආහාර වර්ග මොනවද කියන එක ගැන. ඊළඟට තව කාණ්ඩයක් තියෙනවා ආරක්ෂක ආහාර. ආරක්ෂක ආහාර වලින් අපේ ශරීරය ආරක්ෂා වෙනවා. ඉතින් විටමින් හා ඛනිජ ලවණ අඩංගු වෙනවා. එළවලු, පලා, පළතුරු කියන දේවල් වල ආරක්ෂක ආහාර කාණ්ඩය ඇතුළත් වෙනවා. අහගන්නකෝ මෙන්න මේ ගැනත් පොඩ්ඩක්. බත්කොස් දෙල් අල පිෂ්ඨය දෙයි, පිෂ්ඨය සමගින් ශක්ති වඩයි, පරිප්පුමස් බිත්තර මුං ඇට හතු ප්‍රෝටීන් සමගින් අපව වඩයි, පලා පළතුරුද නැවුම් එළවලුද සම ඇස් නිය අස්තිද රැක දෙයි.
ඔව් ටීචර්, බොහොම ලස්සන නිර්මාණාත්මක කවියකට ඔබ සවන් දුන්නේ. ඔබට පුළුවන් මේ කවිය මතක තියාගන්න. මොකද අපි පහෝගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් පරීක්ෂා කරලා බලනකොට අපේ ආහාර කියන මේ පරිසර තේමාවෙන් අපි දකිනවා සෑම වර්ෂයකම ප්‍රශ්න 3-4ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් පුතේ මේ හරිම වැදගත් පාඩමක්. විභාගයට තව මාස 2-3ක් ඔබට තියෙනකොට මේ පාඩම ඔබ හැමෝගේ ගින එන්නට අවස්ථාව ලැබීමත් අපිට සතුටක්. ඔයාලට ලකුණු ටිකක් ගන්න අපිට උදව් කරන්න පුළුවන් වෙයි. ඉතින් දුවේ පුතේ බලන්නකෝ, ඔයාට මතකයි නේද ආහාරවල ප්‍රධාන කාර්යභාරයන් වගේම ඒවා ඉටු කළ දෙන ආහාර වර්ග ගැන. ඉතින් දැන් පරිසර කොටසට දෙවනි ප්‍රශ්න පත්‍රයේ පරිසරය සම්බන්ධව ප්‍රශ්න 30ක් හම්බ වෙනවනේ. ඉතින් ඒ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බලනකොට ඔයාලට ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න අපේ පාඩම ලොකු උදව්වක් වෙයි. ඉතින් අපේ පාඩමෙන් පස්සේ පහෝගිය විභාග ප්‍රශ්න පත්‍රවල පරිසරය කොටස් පරීක්ෂා කරලා බලන්න අපි මේ පවසන දේ කොච්චර සත්‍යද කියලා.
ඔව්, ඊළඟට අපි බලමු ආහාරවල සුවිශේෂී පෝෂක සංඝටක හා ඒවා අඩංගු ආහාර ගැන. ඒ වගේම මේ පෝෂක කොටස් අපිට නොලැබුණොත් එහෙම මොකද වෙන්නේ කියන එක ගැන දැන ගැනීම ඉතාම වැදගත්. මේ දේවල් විභාගෙට පාඩම් කරගන්න වගේම අපේ ජීවිත කාලෙටම ඉතාම වැදගත්.
ඒකනම් ඇත්ත. අපි ඉගෙන ගන්න දේවල් අපේ පාඩම් වලට විභාග වලට උදව් කරගන්නවා වගේම ඒ දේවල් අපේ ජීවන අධ්‍යක්ෂකෙ විදිහට පවත්වාගෙන යන්නත් උනන්දු වෙන්න ඕන. මොකද ඉතින් අපි මේ මොන දේ කරන්නේත් නිරෝගීමත්ව ජීවත් වෙලා ඉන්නනේ.
ඔව්, සමබල ආහාර වේලක මේ සියලු පෝෂක පදාර්ථ ඇතුළත් වෙන්න ඕනි. අපි දැන් බලමු එක් එක් පෝෂක පදාර්ථ හා ඒ වඩංගු ආහාර වර්ග මොනවද කියලා.
ඔව් ටීචර්, මට මතක් වෙනවා දැන් මේ එක් එක් ආහාර වලින් ලැබෙන පෝෂ පදාර්ථ ඒ වගේ. එතකොට අපි මේ මොනවද කතා කරන්න යන දේවල් සම්බන්ධව කතා කරන්න කලින් චුට්ටක් පොඩි පරීක්ෂණයක් ගැන පුතාලා දුවලගේ අවධානය යොමු කරන්න. අපි පැලෑටිහා ගස්වල පාඩමේදී අර පොල් කටුවකින් පුංචි පැලෑටියක් වහලා සතියක් විතර තියලා බලනවනේ. ටීචර් මතකද?
ඔව් මට මතක් වෙනවා ඔය කියන පරීක්ෂණය.
එතකොට ටීචර් කොළ පාටට තිබුණු අර මේ ශාකවල පාත්‍ර කහ පාට වෙනවනේ. ඉතින් බලන්න ශාකයට අවශ්‍ය හිරු එළිය නොලැබුණාම ශාකයට වෙච්ච වෙනස. අපිට වතුර දාන්න බැරි වුණොත් ශාකය මැල වෙනවා නේද? හිරු එළිය නොලැබුණොත් ශාක පාත්‍ර කහ පාට වෙනවා. ඉතින් ශාකවලට ඒ අවශ්‍ය දේවල් නොලැබුණොත් ශාකයේ විවිධ වෙනස්කම් පෙන්වනවා. ශාකය මැරෙන්නත් පුළුවන්, ආහාරවලුත් ඒ වගේ නේද? හරියටම අපිට ඕනි පෝෂ පදාර්ථ ටික අපි ලබා ගත්තේ නැත්නම් අපිට නිරෝගී වෙන්න අමාරුයි නේද ටීචර්?
අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ශාකයට එයාට ඕන කරන පෝෂ පදාර්ථ නොලැබී යාම නිසා එයාගේ වර්ධනය බාල වෙනවා නේද?
ඉතින්
අපිට වෙන්නේ ওই ටිකම තමයි.
ඔව්. ඉතින් දුවේ පුතේ අපි දැන් බලමු අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ පදාර්ථ මොනවාද, ඒ පෝෂ පදාර්ථ ලබා ගන්න පුළුවන් වඩාත්ම සුදුසු ආහාර මොනවද කියලා.
අපි දුල පුතාලාට දැනගන්න පෝෂ පදාර්ථයේ මුලින් කියලා ඒවා අඩංගු ආහාර වර්ග මොනවද කියන එක ඊළඟට කතා කරමු නේද සර්. කාබෝහයිඩ්‍රේට් සර් කියන්නකො බලන්න, මේ කාබෝහයිඩ්‍රේට් කියන පෝෂ පදාර්ථය ලබා ගන්න අපිට වඩාත් වැදගත් වෙන ආහාර වර්ග මොනවද කියලා.
ඉතින් දුවේ පුතේ කාබෝහයිඩ්‍රේට් කියලා කිව්වම ඔබට ධාන්‍ය වර්ග, පිටිසහිත ආහාර, අල වර්ග, කොස් දෙල් වගේ දේවල් මතක් වෙයි. දැන් පිටිසහිත ආහාර කිව්වම ටීච අපිට නම් වැලක් කියන්න පුළුවන්නේ පාන්, රොටි, පිට්ටු, ආප, ඉඳිආප, ඊට පස්සේ හැලප කුරක්කම් පිටි වලින් ඒවා හදන්නේ. ඉතින් තවත් තියෙනවා ආහාර වර්ග, දැන් ෂණික ආහාර විදිහටත් අපිට ගන්න පුළුවන් නූඩ්ල්ස් වගේ දේවල්. ඉතින් ටීච තවත් අපි දරුව කැමති බනිස්, ඊළඟට කිඹුල බනිස් කියලා තියෙනවා මේ බනිස් වර්ගයක්. ඔය විදිහට ගොඩක් දේවල් පිටිසහිත දේවල් ගොඩාක් අපිට මතක් කරලා දෙන්න පුළුවන්.
හැබැයි සර් මම මෙතෙන්දි පුංචි දෙයක් එකතු කරන්න, මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගන්න කිව්වහම අපේ දූල පුතාල වගේම වැඩි හිටියොත් පුරුදු වෙනව නම් හොඳයි. ස්වාභාවිකව මේ කියන පෝෂ පදාර්ථය අපේ ඇඟට ලබා දෙන ආහාර ගන්නව නම් නේද අපේ ගමෙන් හොයා ගන්න පුළුවන් දේවල්?
ඔව්. ඉතින් ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට අරගෙන, අල වර්ග වැඩිපුර ආහාරයට අරගෙන, කොස් දෙල් වගේ දේවල් වැඩිපුර ආහාරයට ගත්තොත් අපි අර පිටිසහිත කෑම මේ දවස්වල ගොඩක් කියනනේ වෛද්‍යවරු. පිටිසහිත ආහාර වැඩිපුර ගත්තොත් වෙන අපිට වෙන හානි ගැන, ඉතින් විශේෂයෙන් තිරුඟු පිටිසහිත ආහාර වලින් බැහැර වෙලා අපේ ගුරුතුමී මතක් කළා වගේ ගමෙන් හොයා ගන්න පුළුවන් කොස් දෙල්, ඒ වගේම අල වර්ග ධාන්‍ය වර්ග ආහාරයට ගත්තොත් ශක්තිය ලැබෙනවා, වගේම අපි ලෙඩ රෝග වලිනුත් ගොඩක් මිදෙනවා.
අපේ පැරණෝ මේ කොස් දෙල් අලබතල කාලේ තමයි ඔතරම් ශක්තිමත්ව ජීවත් වුනේ නේද?
ඕනි ටීචර්. ඒ විතරක් නෙවෙයිනේ, මේ ලෝකේමය විශ්මයට පත් වෙන නිර්මාණ, වැව්, සීගිරිය වගේ විශ්මිත නිර්මාණ, ඒ විතරක් නෙවෙයි අලංකාර ගල් වල කරලා තියෙන නිර්මාණ, මේ හැමදේටම ශක්තිය ලැබුණේ ඔය අපි කතා කරපු නේද අපේ ගමේ තියෙන ආහාර ටික ඒගොල්ලෝ නිවරදිව ගත්ත නිසා.
ඔව් සර් කියන්නකො බලන්න මේ දේ අඩංගු ආහාර කියන්නේ මොනවද කියලා.
මේ දේ කියලා කියන්නේ සරලව කිව්වොත් තෙල්. ඉතින් දුවේ පුතේ තෙල් ලැබෙන්නේ කොහොමද? ඔබ දන්නවා දැන් තෙල් කිව්වම පොල් තෙල්. අපි අපේ ශරීරයට වැඩිපුරම ගන්න තෙල් වර්ගය තමයි පොල් වලින් ලබා ගන්න පොල් තෙල්. ඉතින් මස් වගේ දෙයක් අනුභව කරත් අපිට ලැබෙනවා මස් වලත් තියෙනවා තෙල්. ඔබ සමහර විට ඔබේ ගෙදර මස් උයපු දවසට ඔබ බලන්නකෝ ඒ වාචනයේ උඩ තෙල් තට්ටුවක් වගේ පාවෙනවා. මේ මේ මස් වල තියෙන තෙල්. ඉතින් මාළු වලත් තෙල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ගොඩක් වෙලාවට නේද පාන් වගේ දෙයක් ආහාරට ගන්නකොට මාදරින් වගේ දෙයක් ඔබ එකට එකතු කරගන්න රට කජු. ඉතින් මම ආයිත් කියන්නම් පොල් තෙල්, මස්, මාළු, ඒ වගේම මාගරින්, රට කජු වගේ දේවල් ආහාරයට ගත්තම ශරීරයට වැඩිපුර නැත්නම් බහුලවම මේ දේ ලැබෙනවා.
එතකොට සර් ප්‍රෝටීන් අඩංගු ආහාර මොනවද?
ඉතින් ප්‍රෝටීන් අඩංගු ආහාර කියලා කිව්වම ප්‍රෝටීන් අඩංගු ආහාර අපිට කොටස් දෙකකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි සත්වමය ප්‍රෝටීන්, අනිත් වර්ගයේ ශාකමය ප්‍රෝටීන්. සත්වමය ප්‍රෝටීන් කියලා කියන්නේ අපි සතුන්ගෙන් ලබා ගන්න සමහර ආහාර වර්ග තියෙනවානේ. දැන් මස්, කුකුල් මස් වෙන්න පුළුවන්. එතකොට මාළු, එතකොට ගවයන්ගෙන් ගන්න කිරි, කිරි ආශ්‍රිත ගොඩක් නිෂ්පාදන තියෙනවා. එතකොට මේ මස් මාළු කිරි බිත්තර, සරලව කියන්නේ එහෙමනේ අපි, මස් මාළු කිරි බිත්තර, සත්තුන්ගෙන් ලබා ගන්න ආහාර. ඒවා සත්වමය ප්‍රෝටීන්. හැබැයි සත්වමය ප්‍රෝටීන් අනුභව කරන අකමැති පිරිසකුත් ඉන්නවනේ, විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ නැත්නම් අපේ ආගමික පූජකවරු. ඉතින් ප්‍රෝටීන් ශරීරයට අවශ්‍යයි. සත්වමය ප්‍රෝටීන් ගන්නේ නැති වුණාට ශාකමය ප්‍රෝටීන් ගන්න ඕනේ ඒ වෙනුවට. එහෙනම් ශාකමය ප්‍රෝටීන් මොනවද? මේ ශාකමය ප්‍රෝටීන් වලට මාෂභෝග කියලාත් කියනවනේ. මාෂභෝග මොනවද දුවේ පුතේ? මාෂභෝග. මාෂභෝග කියලා කියන්නේ ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග වලට මොන උදාහරණ කීපයක් මම ඔබට කියන්න. සෝයා බෝංචි, කඩල, කව්පි, මුං ඇට, පරිප්පු, දඹල, ඔය වගේ දේවල් තමයි මාෂභෝග. එහෙමත් නැත්නම් ශාකමය ප්‍රෝටීන් ලබා දෙන ආහාර වෙන්නේ. පැහැදිලි නේද ඔයාලට?
ඔව්. අපි බලමු විටමින් වර්ග ගැන ඊළඟට කතා කරන්න. මේ විටමින් වර්ගත් කාණ්ඩ කරලම හඳුනගමු මොනවද ඒවා අඩංගු ආහාර කියන එක. විටමින් ඒ බහුලව තියෙන ආහාර වර්ග මොනවද සර්?
ඔන්න දුවේ පුතේ, අපි කලින් කතා කරා කාබෝහයිඩ්‍රේට් ඊළඟට ප්‍රෝටීන් ගැන වැඩිපුර. ඉතින් දුවේ පුතේ, කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය දෙනවා කියලා කලින් සඳහන් කරා. ප්‍රෝටීන් වලින් අපිව වර්ධනය කරනවා කියලා කතා කළා. එහෙනම් විටමින් වර්ග වලින් කරන්නේ අපිව නිරෝගීව තබන එකනේ. හැබැයි නිරෝගීව තබනකොට මේ එක විටමින් වර්ගයකින් නෙවෙයි අපිව නිරෝගීව තබන්නේ. ඒකයි අපේ ගුරුතුමිය මතක් කරේ, විටමින් වර්ග කීපයක් තියෙනවා. ඒ විටමින් වර්ග කීපයම ලබා ගන්න ඕනි ශරීරයට. අම්මා කවදාවත් පොළට ගිහිල්ලා අපේ දුව කන්න කැමති බෝංචි කියලා බෝංචි කිලෝ 2 3ක් අරගෙන එන්නේ නැහැ. අපේ පුතාණන් කන්න කැමති වැටකොළු කියලා වැටකොළු කිලෝ 1ක් 2ක් අරගෙන එන්නේ නැහැ. අම්මා ගේනවා නැත්නම් තාත්තා ගේනවා එළවලු වර්ග කීපයක්, පලා වර්ග කීපයක්. ඇයි එහෙම ගේන්නේ? මේ විවිධත්වයෙන් යුක්තව ආහාර ගත්තොත් තමයි ඔය විටමින් වර්ග සියල්ලම අපේ ශරීරයට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ ටීචර් ඇහුවේ විටමින් ඒ බහුලව තියෙන ආහාර. විටමින් ඒ බහුලව කියන්නේ වැඩිපුරම තියෙන ආහාරනේ. අපිට පුතේ කියන්න බෑ මේක ආහාර වර්ගයක් කියලා, මෙන්න මේ ආහාර වර්ගයේ මෙන්න මේ විටමින් විතරමයි තියෙන්නේ කියලා. අපි මෙතෙන්දි කතා කරන්නේ තදකොළ පාට එළවලු වර්ග තියෙනවා නේද? මේ ඒ වගේම පලා වර්ගත් එහෙමනේ. එතකොට තදකොළ පාට පලා වර්ග වලින් එළවලු වලින් වැඩිපුරම විටමින් ඒ ලැබෙනවා. විටමින් ඒ ලැබෙන ගමන් අනිකුත් පෝෂක පදාර්ථ ටික ටික ලැබෙනවා. හැබැයි වැඩිපුර ලැබෙන්නේ විටමින් ඒ කියන කාරණාව මතක තබා ගන්න. තවත් දෙයක් තියෙනවා. තදකොළ පාට කොළ වර්ග සහ එළවලු ගැන කියනකොට වගේම මේ කහ පැහැති එළවලු තියෙනවනේ. ටීචර් මතකද කහ පාට එළවලු? පොඩ මතක් කරන්නකෝ බලන්න.
වට්ටක්ක.
ආ ඒකනේ. තවත් එකක් කියන්න බලන්න.
කහපාට එළවලුවක් මතක් කරන්නකෝ සර්. මේ වෙලාවේ මතක් වෙන්නේත් නැහැ.
හවු කන්න කැමතියි කියලා කියන්නේ තේද?
ආ කැරට්.
ඔව්. එතකොට ටීචර් කැරට් වට්ටක වගේ මේ කහපාටට හුරු. එළවලුවලත් විටමින් ඒ බහුලව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මුරුංගවල කොළ, ඒ කියන්නේ කතුරු මුරුංග නෙවෙයි ටීචර්, අර අපි කරල් උයලා කන මුරුංග තියෙන්නේ. ඒ මුරුංග කොළත් විටමින් ඒ බහුලව අපේ ශරීරයට ලබා දෙන ආහාර.
මුරුංගකොළ කියන්නේ පෝෂක පදාර්ථ ඉතාම ඉහළ අගයක් ගන්න කොළ జాතියක් නේද සර්?
ඔව්. ඉතින් දුවේ පුතේ, ඒ නිසා පේනව නේද, අම්මා උයන සියලුම දේවල් ආහාරට ගන්න ඕන එකක්වත් අත් නොහැර.
ඊළඟට අපි කතා කරමු විටමින් B බහුලව තියෙන ආහාර වර්ග මොනවද කියන එක.
ඔව්. ඉතින් දුවේ පුතේ බලන්නකෝ, ඉස්සෙල්ලත් අපි තදකොළ පාට කොළ වර්ග ගැන කතා කරා නේද? ඒකම අපි කහ පාට එළවලු ගැනත් වැඩියෙන් කතා කරා. හැබැයි විටමින් B බහුල ආහාර කියලා කිව්වමත් තද කොළ පැහැති කොළ වර්ගයි එළවලුයි ආයිත් අපිට හම්බ වෙනවා. ඒකයි මම ඔබට කිව්වේ එක වර්ගයක් මෙන්න මෙහෙමයි කියලා වෙන් කරන්න බෑ. දැන් ගැහණු පිරිමි කියලා පාසලේ පන්ති ඉන්න ළමයි ගන්න වෙන් කරගන්න පුළුවන් වගේ මෙන්න ප්‍රෝටීන් තියෙන මෙන්න මේ ආහාර විතරමයි කියලා කියන්න බෑ. විටමින් තියෙන විටමින් A තියෙන මෙන්න මේ ආහාර විතරයි කියලා කියන්න බෑ. නිසා වැඩිපුර තියෙන ආහාර ටික මතක තියාගන්න කියලා මම ඔබට නැවත මතක් කිරීමක් කරන්න කැමතියි. තද කොළ පැහැති කොළ වර්ග සහ එළවලු වලින් විටමින් B බහුලව ලැබෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් නිවිති, තම්පලා, කරපිංචා. දැන් කරපිංච කිව්වම එළවලුවක්ද පලා වර්ගයක්ද කියලා හිතන්න එපා. ආහාර රසවත් කිරීමට යොදන කරපිංචාත් විටමින් B බහුලව ලබා දෙන දෙයක්. බණ්ඩක්ක, බෝංචි, ඒව කොළ පාටයිනේ. හැබැයි බීට්රූට් තියෙනව නේද ටීචර්?
බීට්රූට් නම් කොළ පාටම නෙවෙයි සර්.
කොළ පාටම නොවුනට විටමින් B බහුලයි. ඉතින් එතකොට තද කොළ පැහැති කොළ වර්ග සහ එළවලු සමගින් බීට් තියෙනවා එතන. ඒ විතරක් නෙමෙයි, පළතුරුත් තියෙනව නේද විටමින් B බහුලව තියෙන. ටීචර් දෙක තුනක් කියන්නකෝ බලන්න. විටමින් B බහුලව තියෙන පළතුරු.
දැන් දොඩම් කෙසෙල් අන්නාසි වගේ දේවල් වලත් විටමින් B තියෙනවා. ඒ වගේම සර් අපි පොඩිත්තන්ට මතක ඇති මේ ඇඹුල් රස ඇති දේවල් වලින් විටමින් C කියන පෝෂක කොටස අපේ ශරීරයට එකතු කරගන්න පුළුවන් නේද?
ඔව්. ඉතින් දුවේ පුතේ අපි විවිධ ආහාර ගන්නකොට අඩුවක් නැතුව ඔය විටමින් වර්ග සියල්ලම ගන්න පුළුවන් කියලා දැන් ඔන්න ඔබට හිතෙනවා ඉතින්. ඒ විතරක් නෙමෙයි. තවත් තියෙනවා ටීචර් විටමින් D කියලා විටමින් වර්ගයකට. ටීචර් කියන්නකෝ බලන්න. විටමින් D ලැබෙන්නේ මොන වගේ ආහාර වැඩිපුර ලබා ගත්තොත්ද?
ඔව්. විටමින් D කියන පෝෂක පදාර්ථය මාළු තෙල් වලින්, ඒ වගේම බිත්තර වලින්, කිරි වලින් අපිට ලබා ගන්න පුළුවන්. සර් මට කියන්නකෝ ස්වාභාවිකව අපේ ශරීරයට විටමින් D ලබා ගන්න ක්‍රමයක්?
ඔව්. දුවේ පුතේ ඔන්න ඔයාලගෙන් අම්මලා තාත්තලගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් මේක. ඔබට චූටි කාලේ විටමින් D ලබා දුන්නේ කොහොමද? චූටි දුවේ පුතේ ඔබට නංගිල මල්ලිලා ඉන්නව නම් ඔබ දැකලා ඇති උදෑසන හිරු එළිය වැටෙනකොට මේ නංගි හෝ මල්ලි චුට්ටක් අවුවේ තියන් ඉන්නව අම්මලා තාත්තලා ගිහිල්ලා. ඇයි ඇයි අපි hina වෙනව එතකොට ඉච්ච විහිළු කරනවා නේ මේ පුංචි ළමයා කලු කරන්න හදනවද අවුවේ තියලා කියලා. ඒක අපි විහිළුවට ඇහුවට ඇත්තටම මේ උදෑසන හිරු එළියෙන් විටමින් D ලැබෙනවනේ. ඒ විටමින් D ලබා දෙන්න තමයි අර පුංචි දුව හෝ පුතාව චුට්ටක් ඉර එළියට නිරාවරණය කළා තියන්නේ. එහෙම නේද ටීචර්?
ඔව් අනිවාර්යෙන්. එහෙනම් අපේ දුල පුතාලා පුංචි කාලේ මේ ස්වාභාවික විටමින් D අනිවාර්යයෙන්ම ලබාගෙන ඇති. එතකොට සර් කියන්නකෝ මේ යකඩ කියන පෝෂක පදාර්ථය අඩංගු වෙන ආහාර වර්ග මොනවද කියලා.
ඔව්. ඉතින් දුවේ පුතේ යකඩ කියන්නේ ශරීරයට අත්‍යවශ්‍යම පෝෂක පදාර්ථයක්. ඉතින් දැන් සමහර අය හිතනවා යකඩකෝ අපි දකින්නේ පුතේ ලෝහ වගේ දේවල් නේද? යකඩ කන්න වෙයිද? එහෙමද හිතන්නේ ඔබට? එහෙම නෙවෙයි. අපි ගන්න ආහාර වලින් යකඩ ලබා ගන්න ඕනේ. නැතුව කඩේ තියෙන යකඩයක් ගෙනල්ලා ඕක පීරෙන් හරි පීරි ගාලා යකඩ කුඩු ටිකක් ඇඟට දාගත්තට නේද කටට දාගත්තට එහෙම යකඩ අපේ මේ ලේවලට එකතු වෙලා ශරීරයට ලැබෙන්නේ නැහැ. ඉතින් සාරණ කියන අහලා දෙන සාරණ අපි ටීච පරිපුත් එක වගේ උයල කනවනේ සාරණ. ඊළඟ ගොටුකොළ, මුරුංගා කොළ කන්නොත් කතා කළා, මුගුණු වෙන්න, කිරියගුණ, මස්මාළු ඒ වගේම ධාන්‍ය වර්ගවලින් වැඩිපුර යකඩ ලැබෙනවා. ටීචර් මට චූටි කතාවක් මතක් වුණා. පොඩි කාලේ අපේ විද්‍යාවස පන්තියට ඇවිල්ලා පොඩි කතාවකින් ඇහුවා තේරවිල්ලක් වගේ දෙයක්. හැබැයි ඇහුවේ පෝෂ්‍ය පදාර්ථයක් සම්බන්ධව. මම ටීචර්ගෙන් අහන්න යන්නේ ඒ තේරවිල්ලම.
අමාරුවේ වැටෙන්නේ නැති තේරවිල්ලක් නම් මම ලෑස්ති.
ඔව් දුවේ පුතේ ඔයාලට පුළුවන් උත්තර දෙන්න. මොකද මම පොන්චි කාලේ කියන්නේ මම 6 පන්තිය විතර අපේ විද්‍යාවස අහපු ප්‍රශ්නයක් මේක. අපේ විද්‍යාවස අපිට මෙහෙම කියනවා දවසක් එක පුද්ගලෙක් පොලට ගිහිල්ලා එළවලු පළතුරු පලා වර්ග ටිකක් ඔන්න අපි කියන්නේ ෂොපින් මල්ලක් නැත්නම් සිලිසිලි මල්ලක දාගෙන එනවලු. එනකොට මල්ලේ බර වැඩි වෙලා මල්ල කඩාගෙන ඔය එළවලු පළතුරු පලා වර්ග ටික බීමට වැටෙනවලු. හැබැයි බීමට වැටෙනකොට ටාං ගාලා යකඩයක් වැටෙනවා වගේ සද්දකින් දෙයක් වැටුණලු. සර් අපෙන් අහනවා මොකද්ද දරුවෝ එහෙම සද්දෙට වැටිච්ච එළවලුව හෝ පළතුර හෝ පලා වර්ගය කියලා.
නිවිති ගොල ටිකක් වද්ද?
ටීචර් හරියටම කිව්වනේ පළවෙනි පාරම. ඇයි පුතේ නිවිති කියන උත්තරේ නිවැරදි වෙන්නේ? ඔබ දන්නවා නිවිති වල යකඩ බහුලව තියෙනවා කියලා. ඉතින් ඇත්තටම නිවිති කොළයක් බිමට දාලා බලන්න ඔහොම සද්දය එන්නේ නැහැ. අපි අර මතක තබා ගන්න පහසුවට තමයි යකඩ තිබෙනවා නිවිති වල නිවිති කොළේ බිමට වැටෙච්ච නිසා නැත්නම් නිවිති අත බිමට වැටෙන නිසා තමයි යකඩයක් බිමට වැටෙන හඬින් අර සද්දයක් ඇහුනේ කියලා අපි ඔබට මේ මතක් කරලා දුන්නේ. ඉතින් දුවේ පුතේ විටමින් D බහුල ආහාර කතා කරද්දී යකඩ ගැන කතා කළා. එහෙනම් යකඩ ගැන කතා කරනකොට අපි සාරණ, ගොටුකොළ, මුරුංගා කොළ, මුගුණු වැන්න, කිරි අඟුණ, නිවිති, මස් මාළු සහ මාෂ භෝග කියලාත් ඔබට කිව්වා. මතකයිනේ ටීචර්? කොහොමද ටීචර්ට කැල්සියම් අඩුපාඩුවක් නැතිව ඒක සම්පූර්ණ කරගන්නේ? ටීචර් පොඩි කාලේ අම්මා මොනවද කැල්සියම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න දීලා තියෙන එළවලු නැත්තම් පළතුරු පලා වර්ග මොනවද?
ඔව් සර්. තම්පලා, කතුරු මුරුංගා, කරපිංචා, ඒ වගේම මං හරි මාස කෑමක් නෙළුම් මල, ඒ වගේම මාෂ භෝග, මස් මාළු, බිත්තර, කූනිස්සෝ, ටින් මාළු, ඒ වගේම හාල් මැස්සෝ. මෙන්න මේ දේවල් වලින් මගේ ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අපේ අම්මා ලබා දීලා තියෙනවා.
ඔව්. දුවේ පුතේ ඔබ හරි කැමති කෑමක් වෙන්න පුළුවන් හාල් මැස්සෝ. හාල් මැස්සෝ කනකොට කන්න කියන්නේ කොහොමද? කටුත් එක්ක. දැන් කොහොමත් අපි ඉතින් කටු ඉවත් කරලා කන්නේ නැහනේ. ටීචර් මට මතකයි අපි ලොකු පන්ති වල ගියාම විද්‍යාව පාඩමේදී ඉගෙන ගත්ත නේද? පුංචි මාළු කටුත් එක කන්න කියලා. මේ පුංචි මාළු කටුත් එක කන්න මේ මාළු කටු වල තියෙනවා කැල්සියම් බහුලව. ඉතින් කැල්සියම් නැති වුණොත් දත් වලට අස්ථි වලට ඒ කියන්නේ අපේ ඇට කටු වලට ලොකු හානියක් වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබට දැන් පේනව නේද එක ආහාරයක්වත් අයින් කරන්න බෑනේ. ටීචර් ඒ වගේම දැනුණද මුරුංග කොළ මේ හැම විටමින් වර්ගයක්ම ලබා දෙනවලු. අපි කලිනොත් කිව්වනේ මුරුංග කියන්නේ පෝෂ්‍ය පදාර්ථ රාශියක් සපිරුණු මැල්ලුම් වර්ගයක්. එහෙනම් ඔන්න ඔබ හොඳින් පාඩම් කරගන්න ඕනි දුවේ පුතේ එක් එක් පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු ආහාර මොනවද කියලා. මේවර ශිෂ්‍යත්වෙදී ඒ වගේ ප්‍රශ්නයක් අහන්න බැරි නෑනේ ටීචර්.
අනිවාර්යෙන්ම පහුගිය අවුරුදු වල දුල පුතාල ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බැලුවොත් පෙනේවි ආහාර පාඩමේ අනිවාර්යෙන්ම ප්‍රශ්න දෙකක් තුනක් ඇතුළත් වෙලා තිබුණා.
ඔව් ටීචර් මට මතකයි එක අවුරුද්දක ප්‍රශ්නයක් අහලා තිබුණා මේ දියවැඩියා රෝගියෙකුට දීමට සුදුසු ආහාර වර්ගයක් කුමක්ද කියලා. ඉතින් දුවේ පුතේ ඔබේ සමහරට ආච්චම්ම සීයා ඒ වගේ නේද රුධිරයේ සීනි මට්ටම වැඩිවීම දියවැඩියාව කියලා කියනවා අපි. ඒ වගේ රෝගිකින් පෙළෙනවා නම් කොහොමද අම්මා එයාට වෙනම ආහාර ටික පිළියෙල කර දෙනවද මොනවද දෙන්නේ? හිතලා බැලුවොත් උත්තරේ ගන්න පුළුවන් ටීචර් මට මතක විදිහට උත්තරේ තිබුණේ මුං ඇට. ගැළපෙන උත්තරේ මුං ඇට. ඉතින් හිතලා බලන්නකෝ නේද? අපි ඒ වගේ රෝගීෙකුට වැඩිපුර බත් වර්ග දෙන්නේ නැහැ පිටි වර්ග දෙන්නේ නැහැ මාෂ භෝග තමයි දෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ රෝගී තත්වය අපිට වළක්වා ගන්න පුළුවන්. ටීචර් තවත් අවුරුද්දක තිබුණානේ විටමින් අඩංගු ආහාරයක් අහලා. දැන් විටමින් අඩංගු ආහාරයක් කිව්ව ගමන් ටීචර් ලේසියම මතක තියාගන්න පුළුවන් වර්ග තුනයිනේ තියෙන්නේ. එළවලු, පළතුරු, ටීචර් අනිත් වර්ගේ
පලා වර්ග.
ඉතින් පුතේ උත්තරේ තිබුණේ තක්කාලි කියලා. ඉතින් හරි ලේසි පාඩම හොඳට සවන් දුන්නොත් මම මේ උදාහරණ දෙකයි ඔබට කිව්වේ. ඉතින් තවත් උදාහරණ ඕන තරම් හොයාගන්න පුළුවන් අපිට පහෝගිය විභාග ප්‍රශ්න පත්‍රයේ ඇසුරේ.
ඊළඟට අපි බලමු අයඩින් අඩංගු ආහාර වර්ග මොනවද කියලා.
දුවේ පුතේ ඔබ දැන් නම් දකින්නේ බොහොම අඩු වෙනමුත් අපි පුංචි කාලේ දැක්ක සමහර කාන්තාවෝ මේ බෙල්ල සාමාන්‍ය තත්ත්වයට වඩා මහතට නිකන් ඉදිමිලා වගේ තියෙනවා. ඒ දැකපු ගමන් නේද අපේ ගුරුවරු අපේ දෙමෝපියන් අපිට කිව්වා ඒ වෙලා එහෙම වෙලා තියෙන එක රෝගී තත්ත්වයක් ඒ ගලගණ්ඩේ කියන රෝගී තත්ත්වය කියලා. ගලගණ්ඩේ කියලා ඇහුව ගමන් අපි දැන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලනවා අනේ අපේ බෙල්ලත් එහෙම වෙයිද? අපේ බෙල්ලත් එහෙම වෙයිද? එහෙම වුණොත් නේද හරි අමාරුවක් අපි වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා. එතකොට අපිව දැනුවත් වුණා දෙමෝපියන්ගෙන් ගුරුවරුන්ගෙන් අයඩින් ඌනතාවයක් වුණොත්. ඌනතාවය කියන්නේ අඩුවීමක් වුණොත් ඔය වගේ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ඔය අයඩින් ඌනතාවයේ ටීචර් වැඩිපුරම මූණ දුන්නේ අයඩින් ඌනතාවයට මූණ දුන්නේ ටීචර් හිතන විදිහට රට මැද ඉන්න අයද? මේ කඳුකර ප්‍රදේශවල ඉන්න අයද නැත්නම් මුහුද කිට්ටුව ඉන්න අයද?
මට හිතෙන්නේ අයඩින් ඌනතාවයේ වැඩිපුර බලපෑමක් සිද්ධ වෙන්නේ රට මැද ඉන්න අයට කියලා.
හරිනේ ටීචර්. දැන් මුහුද කිට්ටුව ඉන්න අයට මේ මුහු දීවරයෝ මුහුදු මාළු අරගෙන ආවට පස්සේ නේද ඉක්මනින්ම ඒගොල්ලන්ට මේ මාළු ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. රට මැදට ඉතින් ඉස්සර කාලේ නේද ප්‍රවාහන පහසුකම් එහෙම තිබුණේ නැහනේ. ටිකක් කල් යනවා මාළු එන්නේ. ඉතින් එතකොට අයිස් කැට ඒ මාළු කල් තබා ගන්න ක්‍රම තිබුණේ නැහනේ නේද? දැන්ට අවුරුදු 34කට කලින්. ඉතින් එතකොට මේ රට මැද අයට මාළු ආහාරයට ගැනීමේ හැකියාවට අඩුවෙන් තමයි තිබුණේ. ඒ නිසා රට මැද අයට අයඩින් ඌනතාවයට ලක් වෙන්න සිදු වුණා. ඉතින් මුහුදු මාළු කරවල ලුණු සහිත පරිසලවල හැදෙන පැලෑටි. ඒ කියන්නේ මේ මුහුදු ජලයේ සම කිට්ටුව තියෙන පරිසල හැදෙන පැලෑටි වර්ගවල විවිධ කොටස් අපි ආහාරයට ගත්තොත් අපිට අයඩින් ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ටීචර් මේ ගැන තව චුට්ටක් අපිට පැහැදිලි කරලා දෙමුද?
මෙන්න මේ ගුණදායක ආහාර අපේ ආහාර වේල් වලට එකතු කර ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඒ වගේම තමයි ආහාර ගැනීම අපේ වයස. ඒ වගේම අපි කරන රැකියාව. ඒ වගේම තමයි අපේ රෝගී නිරෝගී බව අනුව මේ අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. සර් මට හිතෙන්නේ මෙන්න මේ කියන කාරණා තුන ගැන අපි ටිකක් අපේ දරුවෝ දැනුවත් කරමුද? කොහොමද එහෙම වෙනසක් සිද්ධ වෙන්නේ කියලා?
ඔව් ඔන්න දුවේ පුතේ දැන් ඔබ ඉන්නේ ශරීරයේ වර්ධනය වෙන්න ඕන වයසේ නේද? ඉතින් ඔයාලා හොඳට නේද රජෙක් වගේ කන්න ඕනේ. දැන් උදේට කන්නකොන් රජෙක් වගේ සාමාන්‍යයෙන් අපි කියනවා දවල්ට කන්න සිටුවරයෙක් වගේ නැත්නම් කුමාරයෙක් වගේ කියලා. ඉතින් රජතුමාගේ පුතානේ කුමාරයා. කුමාරයා දවල්ටත් කනෝ රජුරුව වගේ අඩුපාඩුවක් නැහැ. හැබැයි රැයට නම් කන්න කියන්නේ ටීචර් හිඟන්නෙක් වගේනේ. හිඟන්නෙක් වගේ කන්නකම සමහරු කියනවා සර් අපි හිඟා කන්න ඕනේද කියලා විහිළුවකට අහනවා. නෑ එහෙම නෙවෙයි. නේ ඉල්ලගෙන කනවා කියන එක නෙවෙයි. හිඟන්නට ලැබෙන්නේ ඉතා අඩු කෑම ප්‍රමාණයක්නේ. ඉතින් රැයට කන්න ඕන ටිකක් අඩුවෙන්. එහෙම කියන්නේ දරුවන්ට නෙවෙයි වැඩිහිටි අපිට. මොකද දරුවන්ගේ ශරීරයේ වර්ධනය වෙන්න ඕනේ. ඒගොල්ලෝ විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒගොල්ලන්ට ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ නිසා වැඩිපුර ආහාර ගත්තර කමක් නැහැ රාත්‍රියට. නමුත් වැඩිහිටි අය, විශේෂයෙන්ම අපේ වයසක ආචමල සියලා වගේ අය ආහාර පාලනය කරගන්න ඕනේනේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට තමයි වඩාත් ගැලපෙන්නේ උදෑසන රජෙක් වගේ ආහාරයක් අරගෙන, දවල්ට කුමාරයෙක් වගේ ආහාරයක් අරගෙන, රැට හිඟන්නෙක් වගේ අඩු ප්‍රමාණයක් ආහාරයට ගන්න කියන කාරණාව. ඒ විතරක් නෙවෙයිනේ, අපි දැකලා තියෙනවා මේ ගල් කඩනව වගේ නැත්තම් පතල් වල වැඩ කරන අපේ කම්කරු ජනතාව, ඒගොල්ලෝ ගොඩක් ඇඟ වෙහෙසනවා, කය වෙහෙසනවනේ. එතකොට ඒ අය ශක්තිජනක ආහාර වැඩිපුර ගන්න ඕනේ. මොකද ශක්තිය තමයි වැය වෙන්නේ ඒගොල්ලන්ගේ රැකියාව කරනකොට. නමුත් වයසට යනකොට ඉතින් අපි ආච්චමලා සීලට අපි ලොකු බර වැඩක් දෙන ඒගොල්ලෝ gedara තියෙන සුළු වැඩක් කරගෙන නේද? නැත්තම් ඒගොල්ලෝ කම්මැලි කම යන්න නෙමෙයි වැඩක් කරන්නේ. මිදුලත් ගානවා, gedara අස්පස් කරනවා වගේ සුළු වැඩ ටිකක් තමයි කරන්නේ. එතකොට එයාලා ඇඟට එකතු කරගන්න ඕනේ ශක්තිජනක ආහාර ප්‍රමාණය ටිකක් අඩුයි. ඉතින් දුවේ පුතේ රෝගී වුණාම රුධිරයේ සීනි වැඩි වුණොත් අපි පිටිසහිත ආහාර වලින් වැළකිනවා. ඒක රෝගී වුණාම අපි ආහාර රටාව වෙනස් කරගන්න වෙනවා. නිරෝගී වෙලා ඉන්නකොට හැම ආහාරයකින්ම ශරීරයට ගැළපෙන ප්‍රමාණයක් ගත්තම තමයි වඩාත් හොඳ. එහෙම නේද ටීචර්?
අනිවාර්යෙන් සර්. ඉතින් අපි දැනගන්න ඕන රෝගී නොවී ඉන්න හේතුව, රෝගී වුණාම අපිට මොනතරම් ආසාවල් තිබුණත්, මොනතරම් කැමැත්තක් ඇති වුණත් සමහර ආහාර වර්ගවලට ඒවා ගැනීමේ හැකියාව නැති වෙනවා. ඉතින් පුංචි කාලේ ඉඳලම නිරෝගී දිවි පැවැත්මකට ගැළපෙන හොඳ, ඒ වගේම සමබල ආහාර වේලකට අපේ දරුව හුරු වෙනවා නම් අනාගතයේදී මේ රෝගී කියන තත්ත්වෙන් මිදෙන්න පුළුවන් වෙයි ඒගොල්ලන්ට.
ඔව්. ඉතින් ඒ වගේම තමයි දුවේ පුතේ, ආහාර නිසා නිරෝගී වෙනවා වගේම ආහාර නිසා රෝගී වෙනවා. හරි පුදුමයි නේ, කාසියක දෙපැත්ත වගේ. හරියට ආහාර ගත්තොත් නිරෝගීව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. වැරදි ආහාර රටාවක් අනුගමනය කළොත් ඔබ ඉක්මනින් රෝගී වෙයි, කැමති ආහාර ගන්න බැරි වෙයි. එතකොට ජීවිතයට එක මහා කරදරයක් වෙනවා. ඉතින් ඒ කාරණාවත් ඔබේ හිතේ තබා ගන්න කියලා අපේ ආහාර පාඩමෙන් තවත් දවසක ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් මමයි ගුරුතුමී ඔබෙන් සමුගන්න තමයි මේ දැන් සූදානම් වෙන්නේ.
සර්, ඊට කලින් අපේ පොඩ්ඩ දැන් ලෑස්ති වෙලා ඇති, අද පාඩමේ ප්‍රශ්නේ මොකද්ද කියන එක ගැන දැනගන්න නේද?
ඔව් දුවේ පුතේ, අපි ඔබෙන් අහන පැනය තමයි මේ. මාෂ භෝගවලින් ශරීරයට ලැබෙන පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? මාෂ භෝගවලින් ශරීරයට ලැබෙන පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? ටීචර්, අපි කියමු කෙටි පණිවිඩයක් ලෙස පිළිතුරු එවන්න ඕනේ දුරකථන අංකය.
0.7.0.3.8.0.2.1 0.7.0.3.8.0.2.1
ඉතින් දුවේ පුතේ, ඔබට ජයග්‍රාහී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නයි මේ හදන්නේ. ඔබ සැමට සුබ අනාගතයක්.
මම අද පාඩම ඔබලන්ට අරගෙන ආව ආදරණීය ගුරුතුමිය චන්ද්‍රිකා අමරතුංග.
මම ඔබේ ආදරණීය ගුරුතුමා අනුෂ්ක නුවන්ප්‍රිය.